මාසි පාදසිල්ල මෙතුමා
යෝජ්‍ය කතානායකතුමනි, ජාතික රජයේ 2017 වර්ෂයේ අයවැය විවාදයට සහභාගීවීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මා පළමුවෙන්ම මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමාට අපගේ ස්තුතිය පුද කරන්නට කැමති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග සාකච්ඡා පවත්වමින් යම් ආකාරයක යථාර්ථවාදී අයවැයක් ලෝක ආර්ථික ප්‍රවණතාවයන් තුල තියෙන විවිධ ගැටලු හා ප්‍රශ්නත් රටේ එකතු වී තිබෙන ණය බරත් කියන මේ කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් ඉතාම දුෂ්කර ක්‍රියාවක් කිරීම සඳහා එතුමා විසින් දරන ලද හා රජය විසින් දරන ලද උත්සාහය අපි අගය කරනවා. විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි, මේ අයවැය පිළිබඳව විවේචනය කරන බොහෝ දෙනා කියන්නේ මේක ණයවැයක් කියලා. අපි විපක්ෂයටත් පාර්ලිමේන්තුව තුල තමන්ගේ අදහස නිදහසේ ප්‍රකාශ කිරීමේ අයිතියට අපි ගරු කරනවා. ඒ අයිතිය තියෙන්නට ඕන. විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් මේ අයවැය දිහා බලන්න පුළුවන්. නමුත් මේකේ අයවැයේ යථාර්ථය, මේ ණය ලබා ගැනීම, ණය ගෙවීම, ණය පාලනය කිරීම පිළිබඳව යථාර්ථය කුමක්ද කියන එක අපි ටිකක් සලකා බැලිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ අයවැයෙන් ලබා දීලා තියෙන විවිධ සහනයන් ගැන කතා කරනවට වඩා යථාර්ථවාදී ලෙස මේ ප්‍රශ්නය දෙසා අපි නැඹුරු විය යුත්තේ කෙසේද කියන කාරණය ගැන සලකා බැලීම ඉතාමත්ව වැදගත් වෙනවා. ඒ නිසා මා පාදක කරගන්නවා 2017 අපේ මුළු ආදායම බිලියන 1821යි. මුළු වියදම බිලියන 2723යි. ඒ නිසා මෙතන මේක තමයි මේ අනුව මෙතන තියෙන ගැප් එක වෙනස බිලියන 902යි. මෙය දේශීය දළ නිෂ්පාදනයෙන් 104.6. දැන් අපේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය ඇති වුණා දා ඉඳන්ම කිසිම රජයක් ගෙනාපු අයවැයක අය සහ වැය පාලනය කරලා නැහැ, ණය ගැනීමක් නැතුව. මේක අපේ රටේ විතරක් නෙමෙයි, මුළු ලෝකේම තත්ත්වය මේකයි. සමාජවාදී රටවල් වේවා, චීනයේ වේවා, මං ඒ පිළිබඳව මං අවශ්‍ය විස්තර දෙන්නම්. දැන් බලන්න නියෝජ්‍ය කතානායකතුමනි, 2000 අපේ අයවැය හිගය බිලියන 1,119,396යි, 2001 144,722යි, 2002 134,022යි, 2003 133,251යි, 2004 156,752යි, 2005 එක වැඩි වුණා 172,396ට, 2006 205,745, 2007 240,045, ඒ වගේම 2008 309,644යි, 2009 එක වැඩි වුණා 476,361යි, 2010 446,017යි, 2011 450,180යි, 2012 488,967යි, 2013 516,091යි, 2014 592,244යි, 2015 829,502යි. දැන් ඔබතුමාට පේනව ඇති මේ කාලාන්තරයේ තිස්සේම හැම විටම සමස්තයක් වශයෙන් අපේ මේ පරතරය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. එය ජාතික දළ නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 5.6 සිට විවිධ 6.7, 7.4, 6.9, 5.7 මේ ආකාරයෙන් වෙනස් වෙලා තියෙනවා. එතකොට මේක මේ අපේ රටේ විතරක් තියෙන ප්‍රවණතාවයක්ද? නෑ. මොකද මේ රටක තියෙන සමස්ත ආදායමෙන් වියදම් ගෙව්වයින් පස්සේ හැම රටක්ම තමන්ගේ දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් ණය අරගෙන තමයි අයවැය ලේඛනය සම්පූර්ණ කරන්නේ. මේක ලෝකේ හැමතැනම තියෙන ප්‍රවණතාවයක්. ඒක නිසා එහෙම බැලුවොත් හැම රටකම තියෙන අයවැයක් නෙවෙයි ණයවැයක්. බලන්න අද World Revenue Forum එකේ ඒ සංගරාවේ තියෙනවා චීනේ ණය බර කීයද? 122.4 ජාතික දළ නිෂ්පාදනය. ඔස්ට්‍රේලියාවේ 28.8, නිවසීලන්තයේ 33.9, ඉන්දියාවේ 66.7, ලංකාවේ 78, එක්සත් රාජධානී 90.1, ප්‍රංශයේ 93.9. අපි මේ හැමදාම මොඩල් එකක් කියලා කියන සිංගප්පූරුවේ 103.8, ඇමරිකා එක්සත් ජනපදයේ 104.5, ග්‍රීසිය 173. අද අපිට ණය දෙන ජපානයේ 243.2. මෙන්න මේක තමයි අපට පේන ලෝක ආර්ථිකයේ ස්වභාවය හා යථාර්ථය. හැබැයි ඉතින් ඒක නිසා ණය ගැනීම අනිවාර්යයි. ණය ගන්නේ නැතුව එහෙමනම් ඉතින් රජය වහලා යන්න ඕනේ, ෂොප් එක වහලා යන්න ඕනේ. පරිණඩි දෙන්න, අනිකුත් තීමනා දෙන්න, ආයෝජන කරන්න. මේ කිසිම රටක තමන්ගේ බදු ආදායමින් මේ කටයුත්ත කරගන්න බැරි බව අපේ මේ විවේචනය කරන විපක්ෂය අය කවුරුත් තේරුම් ගන්න ඕනේ. නමුත් ඒකේ විවේචනයක් තියෙනවා විපක්ෂය කරනවා. අපි ඒක පිළිගන්නට ඕන සමහර විවේචන තියෙනවා. මොකද
එනවද මේ ඒ රජයේ ආදායමත් එක්ක කරපු සංසන්දනය?
නෑ, ඒක නෑ.
රාජ්‍ය ආදායමේ කොච්චර පංගුවක් ණය ගැනීම අපේ අරමුදේ එතන තිබෙන්නවද? රාජ්‍ය ආදායමේ
ඉතින් ඒ නිසා දරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක ලෝක ප්‍රවණතාවයක්. ඒක නිසා අපට මේ තත්ත්වෙන් ගැලවෙලා අපේ ණය ගන්නේ නැතුව ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන් කමක් නෑ. නමුත් අපි ණය ගැනීමේදී අපේ නිර්ණායක තියෙන්නට ඕන. ඒ කියන්නේ අපි පරිභෝජනයේ සඳහා ණය ගන්නවා නම් අපි ඩෙක් ට්‍රැප් එකට, එහෙම නැත්නම් ණය උගුලකට අපි අසු වෙනවා. මොකද අපි ගන්න ණය පොලිය සහ වාරික ගෙවීම සඳහා අපිට පුළුවන් වෙන්න ඕනි ඒ ගන්න ණය තුලින් නිෂ්පාදනයක් ආයෝජනය කරලා ඒ සඳහා අපිට ඒ ගන්න ණය වාරිකය හා පොලිය ගෙවීම සඳහා අවශ්‍ය පසුබිමක් සකස් කරන්න. ඉතින් අපිට පිළිගන්නට වෙනවා අප විසින් කරන ලද සමහර ආයෝජන ඒ ආකාරයෙන් සිදු නොවූ නිසා තමයි මේ තත්ත්වයට අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ වර්තමාන රජයේ ප්‍රතිපත්තිය හා වැඩපිළිවෙල විය යුත්තේ ඉදිරියේදී ගනු ලබන ඒ ණය තුලින්, ඒ ණය නිසි ලෙස ආයෝජනය කිරීමෙන් ණය සහ පොලිය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණයක් අපි අනිවාර්යයෙන්ම උත්පාදනය කරගත යුතුයි. නැත්නම් මේ ණය බර තව තවත් වැඩි වෙලා රට බංකොලොත් වෙන එක නවත්වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම ඒ පමණක් නෙවෙයි අපට පෞද්ගලික අංශයෙන් පිටරටවල් වලින් ලැබෙන FDI Foreign Direct Investments අපිට ලැබිලා නැහැ. අපි බලාපොරොත්තු වුණු විදිහට යුරෝපය අපේ හොඳ කියනවා, සංහිඳියාව ගැන කියනවා. හැබැයි පර්ස් එකෙන් එළියට සල්ලි එන විදියක් පේන්නේ නැහැ. ඉතින් මේක මේ යථාර්ථයත් අපි පිළිගන්නට ඕන. නමුත් මම ස්තුතිවන්ත වෙනවා චීන රජයට. දැන් බලන්න අද චීන තානාපතිතුමා අද අයිලන්ඩ් පත්‍රයේ තියෙනවා $9 billion more Chinese investment in Sri Lanka within next 5 years. No, we are getting 5 billion. Interest we have to negotiate. Chinese ambassador to Colombo yesterday reiterated his commitment to making further investment in Sri Lanka amounting to $5 billion within the next 3 to 5 years. Strongly denying allegations that China was pursuing a hidden political agenda in Sri Lanka, the Chinese envoy said that their main focus would be on the proposed Hambantota Economic Zone. The Chinese envoy answering a query. Ambassador said that there had been foreign direct investment totally into US dollars 400 million in addition to US dollars 1.4 billion in the Port City project. This is a good signal. Mayor, ita honda sanyavak. Meveni me wage apita foreign direct investment enawa nan apita labenawa nan apita me rate anagathaya pilibandawa pahapath anagathayak apita balaapuruth wenna puluwa. E nisa me rajaya yana gamana pilibandawa jaatiyantaraya thula tibena dakma ha vishwasaya man hitanne me china thanapathi thumage me prakashayen prakashita patthuna podu china thamai ada loke me vidiyata naya dennata puluwang ශක්තිමත් ආර්ථිකයක් තියෙන රට. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම පෞගිය කාලේ කරපු මත්තල ගුවන්තොටුපළ ඔබ දන්නවා ඒ කරපු ඉන්වෙස්ට්මන්ට් එකට අද මම මුදල් ගෙවන්නේ කටුනායක ගුවන්තොටුපළෙන් ලැබෙන ආදායමෙන් තමයි බිලියන 2කමාරක් විතර හැම අවුරුද්දෙම ගෙවන්නේ. මත්තලෙන් ඒ මුදල අපිට ජෙනරේට් කරගන්න ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම හම්බන්තොට පෝට් එක හදපු එක හොඳයි. නමුත් ඒකෙන් ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ බරක් විශාල බරක් අපිට තියෙනවා විශේෂයෙන්ම. ඒ වගේම මේ චීනෙන් අපි ගන්නවා නම් අපි චීනයේ සියලුම ලෝන්ස් අපි ගන්නේ 2.3.8% අතර ගානකට ඊට වැඩිය ගන්නේ නැහැ. ඈ කලින් කලින් සමහර ඒවා දෙකට අරන් තිනවා සමහර ඒවා කමර්ෂල් ලෝන්ස් අරන් තිනවා. ඒ නිසා වර්තමාන රජයේ ඉතා පැහැදිලි තීන්දුවක් අරන් තියෙනවා මේ ලෝන්ස් ගැනීමේදී ගන්න ඉන්ට්‍රෙස්ට් රේට් එක පිළිබඳව. ඉතින් ඒක තමයි අපි කියන්නේ අපිට මේ පිළිබඳව විශේෂයෙන්ම යම් ආකාරයක සතුටක් දැනෙනවා අපිට ශක්තියක් ලැබෙනවා මේ තුලින්. ඒ වගේම කියන්නට ඕන දැන් එක්සත් ජනපදයේ ටෝටල් ෆෙඩරල් ඩෙට් ඉස් 19.5 ට්‍රිලියන් 155.6 of the GDP. ඉතින් ඒ නිසා ඔබතුමාට පේනවා ඇති ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ආකාරයට අපි මුදල් ලබා ගැනීමේදී මේ වර්ෂය තුලදී හා ඉදිරියේදී වැඩිම අපිට ආයෝජන හැකියාවක් තියෙන මුදල් උත්පාදනය කළ හැකි කාරණා සඳහා මුදල් ලබා ගැනීම තුලින් තමයි මේ ණය උගුලෙන් අපිට බේරෙන්න පුළුවන් වන්නේ. නැත්තම් අපි අසීමිත ලෙස තව තවත් ණය අරගෙන ඒ තුලින් අවශ්‍ය මුදල් නිෂ්පාදනය නොකළොත් අපිට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා මුදල් අමාත්‍යතුමත් අපේ රජයත් ඒ පිළිබඳව සුවිශේෂී අවධානයකින් වැඩ කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ ආදායම වැඩි වෙලා යනකොට අපි වැටෙන්නේ ඉහළ වර්ගීකරණය වූ කොට්ටාසයකට. එතකොට සහනදායි පොලියට අන්තර්ජාතික ආයතන වලින් මිල ණය ගැනීම අමාරු වෙනවා. ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් ඍජු ආයෝජන නැත්තම් අපි ඒ සඳහා විකල්ප හොයා ගන්නට ඕන. ඒ විකල්ප හොයා ගන්නවා නම් අපිට විදේශ විනිමය වැඩියෙන් ලබා ගැනීම සඳහා එහෙමනම් අපේ ශ්‍රමිකයන් වැඩිපුර පිටරට යවන්න ඕනි. නමුත් හවුස් ස්පේස් යවලා මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපේ අධ්‍යාපන ක්‍රමය වඩාත් ශක්තිමත් කරලා වෘත්තීය අධ්‍යාපනය වඩාත් ශක්තිමත් කරලා වෘත්තිකයන් වැනි අය විශේෂයෙන්ම නර්සස්ලා ඊළඟට MLTලා ඒ වගේම කාර්මික ශිල්පීන් වැනි ඒ වගේම යවන රටවල් ගත්තොත් කොරියාව වගේ රටවල් වලින් අපි වැඩි ශ්‍රමිකයන් ප්‍රමාණයක් ඒ රටවල් වල සේවය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගන්න ඕනි. මං හිතනවා මේ අයවැයි ඒ සඳහා අපේ මහින්ද සමරසිංහ අමාත්‍යතුමාගේ අමාත්‍යාංශයට විශාල මුදල් ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒ නිසා ඒ කාර්යභාරය ඉටු කළොත් අපිට මේක දවසෙන් දෙකෙන් මේ කොත්තු රොටි හදනවා වගේ දවසෙන් දෙකෙන් මේ ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් ගන්න වැඩිපුර ශ්‍රමිකයන් පිටරටවල් වලට යවන්න වැඩිපුර මුදල් යවන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ සඳහා ක්‍රමානුකූල වැඩ සටහනක් රජයේ මඟින් හදන්නට ඕන. එහෙම කරොත් අපිට පුළුවන් වෙයි ඒ තුළින් අපිට FDI කෙලින්ම ගන්න බැරි වුණත් අපිට වැඩි ආදායම් ප්‍රමාණයක් ලබා ගන්න. ඊළඟට ඩොලරය පාලනය කිරීම. ඩොලරය පාලනය කරේ නැත්නම් අපිට සිදුවෙනවා මේ ගත්ත ණය සඳහා අප විසින් ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩි කරන්නට. ඒ රුපියල් ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩිවීම සඳහා ලැබීම සඳහා ඩොලරේ පාලනය කර ගන්න ඕනි. එහෙමනම් අපේ අපනයන ප්‍රමාණය අපි වැඩි කර ගැනීම හැරෙන්නට අපිට වෙන ක්‍රමයක් නැහැ ඩොලරේ පාලනය කර ගැනීම පිළිබඳව. මොකද ගෙවීම් තුලනේ මත තමයි ඩොලරේ ශක්තිමත් භාවය රුපියලේ ශක්තිමත් භාවය රඳා පවතින්නේ. ඒ නිසා අපේ අපනයන ඉලක්ක කරගත්ත කෘෂි කර්මාන්තයක් ඒ වගේම කාර්මික වැඩ අපිට තියෙන්නට ඕන. මෙතෙක්කල් අපි බොහෝ විට අවධානය අපේ රටේ යොමු වෙලා තියෙන්නේ සංචාරක ක්ෂේත්‍රය හා හෝටල් ව්‍යාපාරය ගැන පමණයි. නමුත් එයින් ඔබට ගිය ඉන්ඩස්ට්‍රීස් කර්මාන්ත අපි ආකර්ෂණය කරගෙන නැහැ. මේක තමයි අපේ තියෙන දුර්වලතාවයක්. මේ දුර්වලතාවය මේ රජයේ මගින් අපි වෙනස් කළා. ඒ නිසා තමයි අපි අගමැතිතුමා ඒ ප්‍රතිපත්තිය ඉතා පැහැදිලිව කරේ. මමත් එතුමා සමග චීනයට ගියා. ඒ ගිය අවස්ථාවේදී චීන ආයෝජකින්ට අක්කර 15,000ක් පමණ හම්බන්තොට මොනරාගර ප්‍රදේශයන්ගින් ලබා දීලා මෙතෙක් අපිට නොලැබුණු ඒ කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජන ඔවුන්ට ගෙන එන්නට. එතකොට කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජනය ගෙනාවොත් අපිට විශාල වශයෙන්ම අපිට මේ ඩොලරේ පාලනය කර ගැනීමට අපිට පුළුවන් වෙනවා. අපේ විදේශ විනිමය සංචිතය වැඩි කරගන්නට පුළුවන් වෙනවා. ඊළඟට රැකී රක්ෂා දශලක්ෂයක් නිර්මාණය කිරීමේ කටයුත්ත කරගන්නට පුළුවන් වන්නේ මේ තුළින් පමණයි. හැබැයි මේ සඳහා අපිට අභියෝගයක් තියෙනවා. මොකද මේ රටේ තරුණ ජනතාවගේ ආකල්පමය වෙනසක් අපි ඇති කරන්නට උට අනිවාර්යයෙන්. නැත්තම් මේක සාර්ථක වෙන්නේ නෑ. අද අපි ළඟට එන හැමෝම ඉල්ලන්නේ ආණ්ඩුවේ කන්තෝරුවක අතුගාන්න හරිකමක් නෑ දෙන්න කියලා. ඉතින් මෙන්න මේ ආකල්පයෙන් බැහැරව ගිය තරුණ පරපුරක් අපි හදන්නට ඕන. එහෙමනම් පෞද්ගලික අංශය වඩාත් ශක්තිමත් වෙච්ච ඒ වගේම ජනතා හිතවාදී සේවක හිතවාදී පෞද්ගලික අංශයක් බවට අපි පත් කරන්නට ඕන. සූරා කන පෞද්ගලික අංශයක් නෙවෙයි. එයින් බැහැරව ගිය සමාජ වගකීම් පිළිබඳව කල්පනා කර පෞද්ගලික අංශයක් වෙන්නට ඕන. ඒ නිසා පෞද්ගලික අංශය මට මතකයි වරක් අපේ පෙර රජයේ මගින් උපාධිධාරීන් බඳවා ගන්න අවස්ථාවේදී පෞද්ගලික අංශයේ රුපියල් 70,000-80,000 ලක්ෂය පරිලබපු අය ආවා රාජ්‍යංශයට. මොකද ඔවුන් හිතනවා මේක පෙන්ෂන් එකක් තියෙනවා, සේවයේ ස්ථිරතාවයක් තියෙනවා, සුරක්ෂිත භාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපි කොච්චර කර්මාන්ත ශාලා මේ දේවල් ඇති කරත් මේවට කොහොමද අපි තරුණයන්ව මේ ශ්‍රම වෙළඳපොළ සඳහා එකතු කරගන්නේ? ඒ පිළිබඳව අපි අලුතෙන් හිතන්නට වෙලා තියෙනවා. ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගත යුතු. නැත්තම් කර්මාන්ත ශාලා දැම්ම කියලා අපිට සිදුවෙයි පිටරටින් මේ කර්මාන්ත ශාලාවල වැඩ කරන්න ගේන්න. දැන් අද ඇඟලුම් කර්මාන්ත ශාලා සඳහා සමහර අංශවල ඊට අවශ්‍ය ශ්‍රමය අපිට නෑ. මොකද අපේ ආකල්පෙ මේ වශයෙන් කඩේක ගිහිලා රුපියල් 5,000ක් අරගෙන වැඩ කරත් ඇඟලුම් කර්මාන්ත ශාලාවකට යන්න කැමැත්තක් දක්වන්නේ නෑ. ඒකයි අපි කිව්වේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පිළිබඳව ආකල්පමය වෙනසක් අපි අනිවාර්යයෙන්ම වෙනස් කරේ නැත්නම් මේ ක්‍රියාවලිය අපිට සාර්ථක වෙන්නේ නෑ. ඒ වගේම මං කියන්නට කැමති පසුගිය මේ වර්ෂය තුලදී මම විශේෂයෙන්ම මුදල් ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා.
එතුමා තව විනාඩියක් වගේ කාලයක්
නැරිද? ස්තුතිවන්ත වෙනවා. ලංගම සහ දුම්රිය මේ තිබුණු ප්‍රශ්න රාශියක් විසඳීම සඳහා මේ රජයෙන් විශාල සහයෝගයක් මට ලැබුණා. මම මේ ලංකා ගමනාගමන මණ්ඩලය බාර ගන්න අවස්ථාවේදී සේවක අර්ථසාධක මුදල් බිලියන 11ක් ගෙවන්න තිබුණා. ඒ වගේම පාරිතෝෂික මුදල් බිලියන 1.8ක් ගෙවන්න තිබුණා. මේ සඳහා නඩු 2000කට වැඩි ප්‍රමාණයක් දිවයිනේ විවිධ උසාවිවල පවරලා තිබුණා. මේ වෙනකොට අපි මෙයින් විශාල ප්‍රමාණයක් දැනට අපි ගෙවලා තියෙනවා. දැන් බිලියන 4ක් පමණ EPF එකකින් අපි ගෙවලා තියෙනවා. ඉතුරු මුදල ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු භාණ්ඩාගාරයත් එක්ක සකස් කරගෙන තියෙනවා. ඒ වගේම පාරිතෝෂික 95%ක්ම දැන් ගෙවලා තියෙනවා. ඒ වගේම එදිනදා ගෙවිය යුතු EPF ප්‍රමාණය අපි ගෙවාගෙන යනවා. ඉතින් ඒ වගේම අපි ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් හදලා ඒ සඳහා දැනට අපිට මහා භාණ්ඩාගාරයෙන් බිලියන 2.4ක් ඇවිල්ලා ඒ මුදල ගෙවලා තියෙනවා. තවත් අපිට බිලියන 3ක් පමණ අවශ්‍යයි ඉතුරු සේවකීන් සඳහා ඒ වැඩ කටයුත්තත් කරනවා. ඒ වගේම දුම්රිය ක්ෂේත්‍රයේ අපි විශාල වැඩ කටයුතු රාශියක් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙනවා. ඒ නිසා මීට වඩා හොඳ ගමනාගමන සේවයක් අපිට මේ අයවැය තුලින් ලබා දීමට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම මම විශේෂයෙන්ම අගය කරන්න කැමති පිරිවෙන් අධ්‍යාපනයේ සඳහා ලබා දෙන මුදල් සහ විශේෂයෙන්ම පොහොර සහනාධාරය කප්පාදු නොකොට ඒ ආකාරයෙන්ම ලබා දීම තුලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මේ අයවැයෙන් ලැබීම පිළිබඳව අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ඒ නිසා මේ මං කියන්නේ මේ අයවැය තුල අයවැය යථාර්ථවාදී අයවැයක්. ප්‍රශ්න තියෙන්න පුළුවන්, ගැටලු තියෙන්නට පුළුවන්. නමුත් මේ අවස්ථානුකූලව මීට වඩා කළ හැකි දෙයක් මුදල් ලැබෙත්තුමට නැහැ. ඒ නිසා මේ අයවැය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂයෙන්ම අපි රජයේ ඉන්න අපි සියලු දෙනාම මේ සඳහා සහයෝගය මුළුපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකයි තියෙන්නේ. අපි සහයෝගය දෙන බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කර බොමු. ස්තුතියි.
ගරු විජිත හේරත්නතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුදල් ඇමතුමා මේ අයවැය හැඳුන්වා ජනතාව හොල්මන් කරන අයවැයක් කියලා. හොල්මන් කියන්න ඔබතුමා දන්නවා පියවි ඇහැට එක පාර පේන්නේ නැහැ, අදෘශ්‍යමාන බලවේගයක්. ඉතින් ඇත්තරම ගත්තොත් මේ ඉදිරිපත් කරලා තියෙන්නේත් එවැනි අදෘශ්‍යමාන හස්තයකින් ක්‍රියාත්මක වෙච්ච අයවැයක්ම තමයි. ඒ හොල්මන් වලට වඩා අවතාර දැන් පේන්න අරන් තියෙනවා. අවතාර පස්සෙන් පන්නනවා. ඒක තමයි ඉස්සල්ලාපු වැඩබදු පනත. ඒක අවතාරයක් වගේ පැන්නුවා. දැන් ඇමතිවරු මෙතන අයවැය ගැන මහා පුරාජේරු කතා කියනවා. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ හවස් වෙනකොට තවත් අවතාරයක් ආවා. ජාතික ජල සම්පාදන මණ්ඩලෙන් ඉතාම බරපතල ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා නොවැම්බර් මාසේ 2 වෙනිදා. ඒ ගැසට් නිවේදනයේ තියෙන්නේ මොකද්ද? ඒ ගැසට් නිවේදනයේ නිකුත් කරලා තියෙන්නේ KA අන්සාර් සභාපති ජල සම්පාදන මණ්ඩලේ. මීට කලින් ජල සම්පත් මණ්ඩලයේ හිටපු සභාපති දැනට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එතුමා නිකුත් කරපු ගැසට් නිවේදනයේ 2012 සැප්තැම්බර් මාසේ. ඒ ගැසට් නිවේදනයට අනුව 2012 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා ජලගාස්තු වැඩි වුණා. දැන් මේ ඉදිරිපත් කරලා තියෙන ගැසට් නිවේදනය අනුව 500කින් 600කින් ජලගාස්තු නංවලා තියෙනවා. මේ ජලගාස්තු නංවලා තියෙන්නේ ඉතාම දුප්පත් ආණ්ඩුවම පිළිගන්න විදිහට ලක්ෂ 50ක් විතර ඉන්න සමෘද්ධිලාභීන්ගේ ඉඳලා සියලුම පවුල් ලේ ගෘහස්ත පවුල් ලේකක සඳහා ජලගාස්තුව
සමෘද්ධි ලක්ෂ 10ක්
50ක්. ඒ සමෘද්ධිලාභීන්ගේ පවුල් වල අයගේ පවා මේ ජලගාස්තු වැඩි කිරීමට ලක් කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආණ්ඩුව මේ අයවැය ගෙනල්ලා නිකන් ටොපි සීනි බෝල ටිකක් බෙදුවා. සීනි කිලෝ එක ₹2යි 2කින් හාල් මැස් ₹5කින් අඩු කරලා ඒ වගේ සීනි බෝල ටිකක් බෙදලා අනිත් පැත්තට මේ වැඩබද්ද ගහලා සෞඛ්‍ය ශේෂ්ත්‍රයට වැඩබද්ද ගහලා අහිංසක අසරණ රෝගීන්ට මේ මත බදු මුදලක් කණෙව්වා. ඒ විතරක් නෙමෙයි, දැන් මේ ජලගාස්තු අය කරනවා රටේ ජනගහනේ සමස්ත ජල පරිභෝජනය කරන සියලුම ජනතාවට විශේෂයෙන්ම සමෘද්ධිලාභීන්ගේ කලින් තිබිච්ච ජලගාස්තුවේ මාසික ස්ථාවර ගාස්තුව 400කින් වැඩි කළා තියෙනවා. ඇත්තම ගත්තොත් 500 දක්වා වැඩි කරනවා. ඒ කියන්නේ කලින් සමෘද්ධිලාභීන්ගේ පවුල්වල අයට තිබුණේ ස්ථාවර ගාස්තුව ₹50යි. පළවෙනි එකක 5 6 10 11 15 ඒකට ₹50 ගානේ තිබුණේ. නමුත් අපි දන්නවා සාමාන්‍යයෙන් ගෙදරකදී මාසික ජල පරිභෝජනය ලීටර් 15ක් 20ක් වෙනවා. ඒතර ලීටර් ඒකක ගාන දාසේ විස්ස පරාසය තුළ පරිහරණ ගාස්තු රුපියල් 40 තිබිච්චක රුපියල් 48 කරලා මාසික ගාස්තුව රුපියල් 80 තිබිච්චක රුපියල් 400 දක්වා වැඩි කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි රුපියල් 320කින් ස්ථාවර ගාස්තු වැඩි කරලා තියෙනවා සමෘද්ධිලාභීන්ගේ ඒ පරාසය තුළ. ඊළඟට ගත්තොත් ඒකක 21 25 ඒ පරාසය තුළ කලින් තිබුණ ගාස්තුව රුපියල් 58යි දැන් ඒක වැඩි කරලා තියෙනවා රුපියල් 75 දක්වා රුපියල් 17කින් වැඩි කරලා තියෙනවා රුපියල් 2ක් සීනි කිලෝ එක දෙනකොට රුපියල් 17කින් මෙතන 1 ලීටරයකින් 1 ඒකකයකින් අය කරන ආණ්ඩුව එතනින් රුපියල් 400 කරනවා ඒකත් ස්ථාවර ගාස්තුව 300කින් වැඩි කරනවා ඒ විදිහට ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමෘද්ධිලාභීන්ගේ ඒකක 16 20 පරාසයෙන් එහාට යන සෑම සමෘද්ධි පවුලකම ජල පරිභෝජනය සඳහා 400කින් 300කින් 500කින් ගාස්තු වැඩි කරනවා ස්ථාවර ගාස්තු වැඩි කරලා තියෙනවා ඒ පරිභෝජන ගාස්තු වැඩි කරනවා වගේම ස්ථාවර ගාස්තු වැඩි කරලා තියෙනවා සියලුම සමෘද්ධිලාභීන් දැන් සමෘද්ධිලාභීන්ට කියනවා හාල් කිලෝ 5ක් නිකන් දෙනවා හාල් කිලෝ 5ක් නිකන් දෙනවා කියලා අයවැය කියලා ඊළඟ වාක්‍ය කියනවා මොකද්ද කියන්නේ ඒක සමෘද්ධි දීමනාවෙන් අඩු කරනු ලැබේ කියලා පත්තරේ ලොකුවට පිටුව පුරවලා ගියා සියලුම සමෘද්ධිලාභීන්ට හාල් කිලෝ 5ක් නිකන් දෙනවා කියලා නිකන් දෙන්නේ නැහැ අනිත් වාක්‍යයේ තියෙනවා ඒ දින එක මාසික දීමනාවෙන් කප්පාදු කරනු ලැබේ කියලා ඒ පිරිවැයෙන් අඩු කරනු ලැබේ කියලා ඇත්තරම ගත්තොත් ඒ අයට මුදල් ලබා දුන්නා නම් ඒ අයගේ අවශ්‍යතාවයන් අනුවට ඒ අය මොනව හරි තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගන්න දැන් අනිවාර්යයෙන්ම හාල් කිලෝ 5ක් දෙනවා අපි දන්නවා සාමාන්‍යයෙන් ආණ්ඩුවේ හාල් බෙදිල්ල පරණ ලඩ වෙච්ච ගුල්ල ගහපු හාල් තමයි හැමදාම බෙදන්නේ සම්පකාර හරහා පහුගිය කාලේ ජනාධිපතිවරණෙත් අපි දැක්කා එහෙම ගෙනාපු හාල් කිලෝ ටොන් ගණන් අවසානයේ සත්තුන්ටත් කන්න බැරුව විසිකරලා දැම්මා එවැනි තත්ත්වයක් තමයි දැන් මේ ඇති කරන්න යන්නේ ඇත්තටම කියනොත් එතන සමෘද්ධිලාභින්ට සත පහක්වත් අලුතෙන් දීලා නැහැ ඒක සමෘද්ධිලාභින්ට දැන් මොකද්ද මේ කරලා තියෙන්නේ සමෘද්ධිලාභින්ට කරලා තියෙන්නේ වතුර බිල වැඩි කරලා තියෙන්නේ ඒ කියන්නේ සමෘද්ධිලාභින්ට දැන් ආපෝ වටේකින් ගහලා තියෙන්නේ මේ අවතාරේ මේ අයවැය තුල කවුරුවත් පෙන්වුවේ නැහැ. මේ අයවැය තුල කොහෙවත් ලියවිල්ලක සඳහන් වුණේ නැහැ. මේ අයවැය තුල ජල සම්පත් මණ්ඩලය ගැන මේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම ගැන මහ ලොකු ප්‍රතිපත්ති කිව්වා. එක තැනකවත් මුදල් ඇමතිවරයා මේ ගැන සඳහනක් කරේ නැහැ. ඔහු කපටි වුණා, උපක්‍රමශීලී වුණා මේවා හංගන්න. ආණ්ඩුවේ ඇමතිවරුවත් මන්ත්‍රීවරුවත් මේවා දන්නේ නැතුව ඇති. තවම මේ ජල සම්පත් මණ්ඩලය මේ වගේ ගැසට් නිවේදනයක් නිකුත් කරා කියලා. ඉස්පිරිතාලවලට සෞඛ්‍ය අමාත්‍යතුමා විදිහට ඉස්පිරිතාල වලට අතිවිච්ච ජල ගාස්තු වැඩි කරලා තින්නේ. එතුමා දන්නවද අපි දන්නේ. මේ සමෘද්ධිලාභින්ට විතරක් නෙමෙයි කරු නියෝජ්‍ය කතානායකතුමනි. සියලුම ගෘහස්ත පවුල් ඒකක සඳහා සමෘද්ධිලාභින් හැර ඒ සියලු දෙනාමගෙත් කලින් තිබිච්ච ස්ථාවර ගාස්තුව 400කින් 500කින් 300කින් එක එක ඒකක සඳහා වැඩි කරලා තියෙනවා. රුපියල් 8ට තිබිච්ච ගාස්තුව පරිහරණ ගාස්තුව පළවෙනි ඒකක පහ සඳහා රුපියල් 16 කරලා තියෙනවා. එතනම රුපියල් 8ක් කරලා තියෙනවා. දෙගුණකින් වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? සීනි කිලෝ එක මාසෙකට සීනි කිලෝ රුපියල් 2යි. මාසෙකට ගෙදරකට ඕන නම් සීනි කිලෝ 2ක් යයි. එතකොට රුපියල් 4යි. මෙතන 1.0 සහ 5 කියන පරාසය තුල ඒ ඒකක පාවිච්චි කරන හැම ගෙදරකටම වැඩි කරලා තියෙනවා රුපියල් 8කින් එක ඒකකකින්. එක ඒකකයකින් රුපියල් 8ක්. ඒතර ඒකක 15ක් 20ක් ගෙදරක පාවිච්චි කරනවා. ඒකක 20ක් පාවිච්චි කරොත් රුපියල් 160ක් වැඩි වෙනවා. ඒ විදිහටම ඒකක 6 සහ 10 පරාසය තුල රුපියල් 5කින් වැඩි කරනවා. කලින් තිබුණු රුපියල් 10 දැන් රුපියල් කලින් තිබුණු රුපියල් 11 දැන් රුපියල් 16 කරලා තියෙනවා. ස්ථාවර ගාස්තුව 65කින් වැඩි කරනවා රුපියල් 70ට තිබිච්ච එක රුපියල් 65ට තිබිච්ච එක රුපියල් 250 දක්වා වැඩි කරලා තියෙනවා. ඊට පස්සේ ඒකක 11 සහ 15 අතර පරාසය කලින් රුපියල් 70යි ස්ථාවර ගාස්තුව තිබුණේ දැන් ඒක රුපියල් 250 දක්වා ඒකත් වැඩි කරලා තියෙනවා. ඒ විදිහට ගත්තොත් හැම ඒකකයක් හැම පරාසයක් දක්වාම රුපියල් 8කින් 5කින් 6කින් රුපියල් 12කින් ඒකක 21 25 කියන පරාසය තුළ රුපියල් 17කින් වැඩි කරලා තියෙනවා. පරිභෝජනේ එක එකකින් විතරක් රුපියල් 17ක් වැඩි කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක සමෘද්ධි නොවන සමෘද්ධිලාභී නොවන හැම ගෘහයකටම මේ ජල ගාස්තු වැඩිවීම දැන් ක්‍රියාත්මක වෙනවා. පානීය ජල අවශ්‍යතාවයේ සපයනවා කියලා ආණ්ඩු මහලොකු කයිවරු ගහලා මිලියන ගණන් එකට වෙන් කරා කියන ගමන් මොකද්ද මේ කරලා තියෙන්නේ? හැම ගෙදරකම සමෘද්ධිලාභින්ගේ සහ හැම ගෙදරකම ස්ථාවර ගාස්තු වැඩි කරලා තියෙනවා, පරිභෝජන ගාස්තු වැඩි කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පොදු ස්ථානීය ජල පරිභෝජන, ඒ පොදු ස්ථානීය කියන්නේ ආගමික ස්ථාන, පාසල් හා ඒ පාසල් වල දැන් ඒ ස්ථාන වලත් වැඩි කරලා තියෙනවා. දැන් අගමැතිතුමා කතා කරා හැම ළමයෙකුටම ටැබ් එකක් දෙනවා, දැන් ටැබ්ලට් එක දුන්නම ඔක්කොම හරි කියලා. දැන් මේ දීලා තියෙන හොඳම ටැබ්ලට් එක මේක තමයි දීපු ටොපිය. මොකද්ද කරලා තියෙන්නේ? හැම ඉස්කෝලේකම ස්ථාවර ගාස්තුව කලින් තිබිච්ච ස්ථාවර කලින් පාසල් සඳහා වෙනම එකක් තිබුණා. දැන් ඒක අලුතෙන් ගැසට් නිවැදෙන ඇතුළත් කරලා ස්ථාවර ගාස්තු හැමතැනකම වැඩි කරලා තිනවා 100%කින් පළවෙනි එකක පහ දක්වා. බිඳුව සහ පරාසය අතර කලාපේ 100%කින් වැඩි කරලා තියෙනවා, රුපියල් 300ක් කරලා තියෙනවා. කලින් තිබුණේ රුපියල් 50යි, රුපියල් 250ක් වැඩි කරලා තියෙනවා. ඊළඟ ඒක කලින් තිබුණේ රුපියල් 7ට ඒකත් වැඩි කරලා තියෙනවා. ඊළඟට ඒකක 6 සහ 10 පරාසය තුළ කලින් තිබුණේ රුපියල් 65ට ඒක රුපියල් 300ට වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ 361කින් වැඩි කරලා තියෙනවා. ඒකක 11 15 පරාසය හැම ඉස්කෝලේකටම ස්ථාවර ගාස්තු රුපියල් 70 විතිච්චක රුපියල් 300ට වැඩි කරලා තියෙනවා. මේ විදිහට ලංකාවේ හැම ඉස්කෝලේකම හැම ආගමික මධ්‍යස්ථානක හැම පන්සලකම හැම පල්ලියකම හැම කෝවිලකම ජල ගාස්තුව ස්ථාවර ගාස්තුවත් වැඩි කරලා තියෙනවා, පරිභෝජන ගාස්තුවත් වැඩි කරලා තියෙනවා. ඒවා මේ අයවැය කොහෙවත් තිබුණේ නැහැ. ඒවා හංගලා ගහලා තිබුණේ. ඒවා පානීය ජල සපයීමේදී මිල වැඩිවීම අඩුවීම ගැන මුදල් ඇමතිවරයා ගැන වචනයක් කතා කරේ නැහැ. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉස්පිරිතාලවලත් පළවෙනි පරාසය කියන්නේ බිඳුව සහ 15 අතර පරාසය තුළ රුපියල් 25කින් වැඩි කරලා තියෙනවා පරිභෝජන ගාස්තු එක එකකින්. රුපියල් 290ට තිබිච්ච ස්ථාවර ගාස්තුව රුපියල් 1000ක් කරලා රුපියල් 100ට ගත්තොත් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 245කින් වැඩි කරලා තියෙනවා. ඒකක 16 සහ 50 පරාසය තුළ රුපියල් 575කින් වැඩි කරලා තියෙනවා, 1500ක් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සෞඛ්‍ය සේවය ගැන කතා කරා, අධ්‍යාපනය ගැන කතා කරා, ටැබ්ලට් දෙනවා කියලා කිව්වා, අන්තිමට දීලා තියෙන්නේ මෙන්න හොඳම ටැබ්ලට් එක සියලුම සමෘද්ධිලාභීන්ගේ සහ සමෘද්ධි නොවන ගෘහස්ථ පවුල් ඒකකවල ජල ගාස්තුව මේ දෙසැම්බර් මාසේ පළවෙනි දිනදල වැඩි කරනවා කියලා දැන් ආණ්ඩුව තීන්දුව කළා, ගැසට් නිවේදනයකුත් කළා තියෙනවා. මේක තමයි අයවැයට හොරෙන් මේ ආණ්ඩුව කරන දේවල්ද? මේක තමයි අවතාර, මේ තමයි පස්සෙන් එන අවතාර. මේව අයවැය තුරු පෙන්න නැහැ. මේක තමයි ජනතාව හොල්මන් කරනවා කිව්වේ. හොල්මන් වෙලා තියෙන්නේ ඇත්තටම මේ වගේ තත්ත්වයන් තුල. මේ අයවැය ගත්තොත් ගරු කතානායකතුමනි, මේ අයවැය මුළු කතාව තුළම තිබුණේ වෙන මොකක්වත් නෙමෙයි, බදු දඩ ණය එච්චරයි. දැන් නිවසිරිපාල ඇමතිතුමා කිව්වේ මොකද්ද? ලෝකේ රටවල් ණය අරන් තියෙනවා. ඒගත්ත රටවල් වල දලදේශයේ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට ණය ඉහළයි. ඒ නිසා අපිත් එහෙම කරාට කමක් නැහැ. අපිත් ණය ගන්නවා කියලා. ලෝකේ ණය අරගෙන ගත්ත ඒ ණය ගත්ත රටවල් ඒ ගත්ත ණය තමන්ගේ සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදවලා තියෙනවා. අපි රටක් විදිහට ගත්ත ණය අපේ සංවර්ධන ව්‍යාපෘති වලට යොදවලා තියෙන කීයෙන් පංගුවද? ඒක තමයි ආපහු හැරිලා බලනකොට අවුරුදු 68කට පස්සේ අද රටේ ජනතාවට තියෙන බරපතල ප්‍රශ්නේ. ගත්ත ණය වලට මොකද්ද කරේ? ඒව කොයි විදිහටද නාස්ති කරේ? ඒව කොයි විදිහටද වියදම් කරේ? ඒ ගත්ත ණය කන්දරාව රටේ සංවර්ධන වෙනුවෙන් යෙදුවනම් අද අපේ රටේ තත්ත්වය මෙහෙම වෙන්නේ නැහැ. දැන් මුදල් ඇමතිවරයා කිව්වා ආණ්ඩුවේ ආදායම කෝටි 2,4,900යි කියලා. වියදම එතුමා කියනවා කෝටි 3,46,900යි කියලා. ඒ කියන්නේ ආදායමට වඩා වියදම වැඩි. එතන හිඟේ තියෙනවා බිලියන කෝටි 1,57,900යි. මේ හිඟේ හොයාගන්නේ කොහොමද? ඒකෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කෝටි 39,000ක් මහාගන්නේ බදු වැඩි කරලා, අලුතෙන් බදු එකතු කරලා. NBT එක ඒ වැට් එක ඒවට අමතරව මේ අයවැය කතාව තුළ විතරක් 2017 සඳහා පනවලා තියෙන බදු වලින් විතරක් රුපියල් කෝටි 39000ක් හොයා ගන්නවා කියලා තමයි ආණ්ඩුව කියලා තියෙන්නේ. ඒ කෝටි 39000නුත් රුපියල් කෝටි 23200ක්ම තියෙන බාණ්ඩ හා සේවා මත ගහපු බදු. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව මත ගහන වක්‍ර බදු. හැබැයි ආණ්ඩුව කිව්වේ වක්‍ර බදු අඩු කළා ඍජු බදු වැඩි කරනවා කියලා. අයවැය කතාවෙත් ප්‍රතිපත්තියක් විදිහට සංකල්පයක් විදිහට එහෙම කියනවා. එහෙම කිව්වට අයවැය යෝජනා අතර කිසිදු තැනක ඍජු බදු වැඩි කරන්න වක්‍ර බදු අඩු කරන්න කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. අයවැය කතාව තුල තියෙන්නේ වක්‍ර බදු වැඩි කිරීම. ඍජු බදු වැඩි කරන්න උපාය මාර්ග ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ඒ මේ බදු වැඩි කිරීම එන්නේ නිකන් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායක තුමනි. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති හැදෙන්නේ ජාත්‍යන්තර මුල් ආරම්භලත් එක්ක. ඒක තමයි රවි කරුණානායක මහත්මයා පහුගිය සැප්තැම්බර් මාසේ අයවැය හදන්න කලින් මුල් ජාත්‍යන්තර මුල් ආරම්භලත් එක්ක කරපු සාකච්ඡාවේ ඔහු ඉතා පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා බජට් ඩෙෆිසිට් ටු බී 4.7% in 2007 in finance minister tells IMF ජාත්‍යන්තර මුල් ආරම්භලට කිව්වා අපි අයවැය හිඟේ 4.7ට ගේනවා කියලා. අයවැය පරතරය ප්‍රතිශතයක් විදිහට 4.7ට අඩු කරනවා කියලා. අඩු කරන්නේ කොහොමද කියලා ඇහුවම අන්න කියනවා මේ ආණ්ඩුවේ ආර්ථික ඕස්තාද් විදිහට අදත් කටයුතු කරන අර කෝප් වාර්තාවෙන් හෙළිදරව් වෙච්ච බිලියන ගණන් හොරකම් කරපු ඒ වංචාකාරයා අර්ජුන මහේන්ද්‍ර අද මුළු රටම දන්නවා කෝප් ගනුදෙනු හරහා බැඳුම් කර වංචාව හරහා බිලියන ගණන් හොරාකෑව මේ රටේ මහජනතාවගේ සල්ලි EPF EPF එකේ සල්ලි EPF සල්ලි කියන්නේ මේ රටේ වැඩ කරන ජනතාව පෞද්ගලික අංශ 70 ලක්ෂයක් වැඩ කරන ජනතාව උපයන සල්ලි. එහෙම හොරා කාපු ඒ තක්කඩියා මොකද්ද කියන්නේ ජාත්‍යන්තර අරමුදල පිළිබඳව මේ පත්‍ර පිටුව තියෙන්නේ. මාධ්‍ය වේදිකෙක් ඔහුගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. ඒ ප්‍රශ්න අහද්දි මූල්‍ය අරමුදලේ කොන්දේසි ගැන අහනවා. මාධ්‍ය වේදිකා අහනවා මොනවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දැම්ම කොන්දේසි. අන්න අර්ජුන මහේන්ද්‍රන් කියනවා පළමු එක තමයි රටේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් බවට 2017 වන විට පත් කිරීම. අන්න පළවෙනි එක. කවුද මේ කියන්නේ? අගමැතිවරයාගේ ආර්ථික උපදේශක. බැනුම් කර වංචාවේ ප්‍රධාන චූදිතයා. මේකට අනුව තමයි වැට් බදු වැඩි කරේ. වැට් බදු වැඩි කරනකොට වර්තමාන මහ බැංකු අධිපතිවරයාත් කිව්වා මුල් අරමුදලට අපි කිව්වා අපේ ආදායම් වැඩි කරගන්නේ වැට් බදු හරහා කියලා. දැන් අර්ජුන මහේන්ද්‍රන් කියනවා මුල් අරමුදලේ දාපු පළවෙනි කොන්දේසිය මොකද්ද? පළමු එක තමයි 2017 දී බදු ආදායම GDP එකෙන් 15%ක් කරගන්න එක. දෙවැන්න අදයේ පවතින 13%ක වගේ මට්ටමක. දෙවැන්න අප මුලින් කී රාජ්‍ය ව්‍යවසාය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීම. තුන්වැන්න රටේ උද්ධමනය 6%ක අඩු මට්ටමක පවත්වාගෙන යාම. ඊට පස්සේ මාධ්‍යවේදී අහනෝ කොහොමද මේ රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරන්නේ? අන්න දෙනවා උත්තරේ. මොකද්ද කියන්නේ? අපි මේ වන විටත් ශ්‍රී ලංකන් සමාගමට හවුල්කාර ආයතනයක් සොයමින් සිටිනවා. විදුලි බල මණ්ඩලයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවගේ ආයතන අපි මිල ක්‍රමවේදය තුළ යම් යම් වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒක තමයි වෙනස්කම් කියන්නේ PPP සිස්ටම් එක. රාජ්‍ය පෞද්ගලික සහයෝගිතාවේ. ඒ සහයෝගිතාවේ තමයි දැන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙලා තියෙන්නේ. ඒ ප්‍රතිපත්ති අනුව තමයි හැම ඉස්පිරිතාලෙකම ගෙවන මට්ටු දාන්නේ. ඒ ප්‍රතිපත්ති අනුව තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට ඒ පහසුකම දෙන්න බැරි ආණ්ඩුව අද විශ්වවිද්‍යාලට තේරෙන ශිෂ්‍යන්ට කියනවා පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අපි ණයක් දෙන්නම් කියලා. දැන් මේ කරන්නේ මොකද්ද? ක්‍රමානුකූලව රාජ්‍ය ආණ්ඩුව මේ ප්‍රධාන සේවා සැපීමේ ආර්ථිකයෙන් ඉවත් වෙන එක. අධ්‍යාපනය, සෞඛ්‍ය මේවා තමයි රටේ ප්‍රධාන සේවාව. ඒව තමයි රටේ අනාගත සංවර්ධන ආයෝජනය. හැබැයි ආණ්ඩුව දැන් කරන්නේ උපක්‍රම සීලිව එකපාර ගෙඩිය පිටින් මේවා විකුණන්නේ නැතුව ක්‍රමානුකූලව පුද්ගලික අංශේ මේවා ඇතුළට ගේනවා. ස්පිරිතාලේ වෙනම මට්ටුව දානවා. මේ ක්‍රමය අසාර්ථකයි. මේ ක්‍රමය අසාර්ථකයි කියලා කියන්නේ අපි නෙමෙයි. ඔබතුමන්ලම කැඳවපු ඔබතුමන්ලගේ මහා ආර්ථික උපදේශකයා. මේ අවුරුද්දේ 2016 ජනවාරි 7-8 ඔබතුමන්ල පැවැත්වුවා ආර්ථික සමුළුවක්. ඒ සමුළුවට ඔබතුමන්ල ආරාධනා කරේ මහා ආර්ථික උපදේශක ලෝක බැංකුවේ උපසභාපති හිටපු උපසභාපති ඒ වගේම එහි ප්‍රධාන ආර්ථික විශේෂඥයා ඔහු ආවේ ලංකාවට ජනවාරි 7 වෙනිදා 8 වෙනිදා. ඒ ආවේ කවුද ඒ ආර්ථික විශේෂඥයා? දැනට කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විදිහට කටයුතු කරන ජෝසප් ඊ ස්ටිග්ලිට්සේ. මේ ස්ටිග්ලිට්සේ මහත්මයා අපි නෙමෙයි ගෙන්නුවේ, ඔබතුමන්ලා ගෙන්නුවේ. ඔබතුමන්ලාගේ ආර්ථික මූලෝපාය ගැන උපදෙස් ගන්න ගෙන්නුවේ ඒ ගැන අප ආර්ථික විශේෂඥයා ලංකාවේ සමුළුවට සහභාගී වුණේ ජනවාරි මාසේ 7 වෙනිදා 8 වෙනිදා 7 වෙනිදා 8 වෙනිදා සම්බන්ධ වෙලා 25 වෙනිදා ගිහිල්ලා එහි ඉඳලා ලිව්ව ලිපියක් ලංකාව පිළිබඳව දීර්ඝ වශයෙන් ලිපියක් ලිව්වා සංගරාවකට ඒ ආචාර්ය මහාචාර්යවරයා එහෙම නැත්නම් ලෝක බැංකුවේ හිටපු උපසභාපතිවරයා මොකද්ද මේ ලිපිය මගින් කියන්නේ ලංකාව පිළිබඳව ලංකාවේ ආර්ථිකය පිළිබඳව ආර්ථික මූලෝපාය පිළිබඳව ඉතා දීර්ඝ විස්තරයක් කරමින් ඔහු කියනවා මොකද්ද කියන්නේ මම කීප ඒ කරුණු කීපයක් විතරක් මතු කරලා පෙන්වන්නම් පටි තද කර ගැනීම පොරොන්දු වෙමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතට හැරී ඇතයි කියවේ පටි තද කර ගැනීම පොරොන්දු වෙමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතට හැරී ඇතයි කියවේ එය බලවත් ජන අප්‍රසාදයක් ගොඩනංවනු ඇත මූල්‍ය අරමුදලේ වැඩසටහන් හේතුවෙන් බොහෝ රටවල් තමන්ගේ ආර්ථික ස්වෛරත්වය අහිමි කරගෙන තිබේ. එපමණක් නොව මූල්‍ය අරමුදල ලංකාවේ බලධාරීන්ට ඔවුන්ගේ වියදම් වැඩි බව නොව ඔවුන්ගේ බදු එකතු කිරීමේ කුඩා වැඩි බව පවසා ඇති බවට සැකයක් නැත. අන්න කියනවා. දැන් මේ ජෝසප් ස්ටිග්ලිට්සේ මහත්මයා ඔබතුමන්ලා ගෙනපු ආර්ථික විශේෂඥයා ඉතා පැහැදිලිව කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතට හැරෙනවා. ඒ හැරුණට පස්සේ ඔවුන් දෙන උපදේශය තමයි බදු ආදායම් මදි බදු වැඩි කරන්න. ඕක තමයි මූල්‍ය අරමුදල හැමදාම ලෝකේ ගොඩක් රටවලට කියන්නේ අද කියන්නේත් ඒක තමයි. ඉතින් ඒ අනුව එතුමාම කියනවා දැන් ලංකාව මේ ගෙන යන ආර්ථික ප්‍රතිපත්තිය ගැන ඊළඟට මොකද කියන්නේ? එහෙත් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන දිගු කාලීන ආයෝජන කැඳවීමේදී එබඳු බදු කියන්නේ විදේශික ආයෝජකයන්ට බදු සහන ලබා දීම පිළිබඳව ඔහු කියන අදහස. මොකද්ද ඔහු කියන්නේ? රටේ ඇතමුන් ව්‍යාපාරික පරිසරයේ කැපී පෙනෙන වර්ධනයක් තිබේදී ඍජු විදේශ ආයෝජන රටට ගලායම් ප්‍රමාණවත් නොවන බවට මැසිවිලි නගන්නේ සමාගම් මත පනවන බදු අඩු කළ යුතු බවට යෝජනා කරමින්. එහෙත් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන දිගු කාලීන ආයෝජන කැඳවීමේදී එමදු බදු සහනයක් ලබා දීම සාපේක්ෂව අකාර්යක්ෂමය එවන්නක් කිරීම දැනටමත් දුබල බදු පදනමට නිසැක ලෙසම අහිත කරවනු ඇත. මේ කියන්නේ ඔබතුමන්ලගේ උපදේශකයා. ඒ උපදේශකයාට අනුව තමයි මේ ආයවැය හැදුනේ. දැන් ඔහු කියනවා ඔබතුමන්ලා දැන් මේ අයවැය පුරාවට ගෙනිච්ච මූලික ප්‍රතිපත්තිය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර ඇති කිරීම. ඒක තමයි ඔබතුමන්ලාගේ මේ අයවැයේ මූලික පදනම වෙලා තිබුණේ. PPP සිස්ටම් එක. ඒ මූලෝපාය ගැන ඒ ආර්ථික ප්‍රතිපත්ති ගැන ඔහු මොකද කියන්නේ? මම දන්නේ 7 වෙනි දාපු වෙලාවේ මේවා හරියට අහුම්කන් දුන්නේ නැද්ද තේරුන්නේ නැද්ද කියලා. මොකද ඔහු කියන්නේ? මේ අන්දමින් බහුල වශයෙන් යෝජනා කරන අනෙක් උපාය මාර්ග වන්නේ රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර ඇති කිරීමේ. නමුත් ඒ ප්‍රචාරයට පත් කරන පරිදි ප්‍රතිලාභ ගෙන නොවෙනු ඇත. එවැනි හවුල් ව්‍යාපාරයන් හිදී බොහෝ විට සිදුවන්නේ පෞද්ගලික අංශයේ ලාභය අත්පත් කර ගනිද්දී ආණ්ඩුවට අවදානම දැරීමට සිදුවීමය. මෙම ක්‍රමයේදී අත්පත් කරගන්නා ප්‍රාග්ධනයේ ගම්‍යතා වියදම අතිසේ ඉහළය. එසේම මෙම ක්‍රමයේදී පෞද්ගලික අංශයේ බංකොලොත් බව ප්‍රකාශ කරමින් තමන්ගේ ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීම ප්‍රතික්ෂේප කළ හැකි අතර නිතරම ඔහු එසේ කරති. නැතහොත් ප්‍රතික්ෂේප කිරීමේ තර්ජන යටතේ ඔහු ගිවිසුම්ගත බැඳීම් පිළිබඳව නැවත සාකච්ඡා කරති. එහෙත් ආණ්ඩුවලට ඒ පිළිබඳව කිසිවක් කළ නොහැක. මන්ද ඒවා ජාත්‍යන්තර ආයෝජන ගිවිසුම් වන නිසාය. අද වතු සමාගම් වලට වෙලා තියෙන්නේ මොකද්ද? රජයේ සතුව තිබිච්ච වතු සමාගම් ටික දුන්න පෞද්ගලික අංශයට, අක්කර ගණන් වැවිලි සමාගම් වලට දුන්න පුද්ගලික අංශයට, අද පුද්ගලික අංශ වැවිලි සමාගම් ඇවිල්ලා මොකද්ද කියන්නේ? අවුරුදු ගානකට පස්සේ ලාභ උපේලා දැන් ඇවිල්ලා කියනවා අලාභයි පවත්වාගෙන යන්න බෑ. බංකොලොත් සේවක පඩි ගෙවා ගන්න බෑ. සේවක අර්ථසාධක අරමුදල ගෙවා ගන්න සල්ලි දාන්න විදිහක් නෑ. මේ ආයතන පවත්වන්න විදිහක් නෑ. දැන් මොකද කියන්නේ? දැන් ආණ්ඩුව හිර වෙලා තිනු. ඒ පුද්ගලික වැවිලි සමාගම් ආණ්ඩුවට පවර ගන්නවද නැද්ද? පවර ගත්තොත් දැන් කරන්න යන්න පුළුවන්. ඔක්කොම සාරේ උරාගෙන බීලා ඉවරයි. ගස් ටිකක් කපලා තමයි EPF දෙන්නේ. එහෙම බංකොලොත් අත්තර පත් කරපු පුද්ගලික අංශේ ව්‍යාපාර ඒ සමාගම් වැවිලි සමාගම් දැන් ආණ්ඩුවට කියනවා බාර ගන්න කියලා. ආණ්ඩුව බාර ගන්නවා කියලා කයිවරු ගහන. ලක්ෂ්මන් කිරියල් ඇමතුමා කිව්වා බැරි නම් දාලා යන්න අපි ගන්නම් කියලා. හැබැයි ගත්තේ නැහැ. ගන්න බෑ. අරගෙන කරන්න බෑ ආණ්ඩුවට. දැන් හිර වෙලා තියෙනවා. මේකම තමයි වෙන්නේ. මේක තමයි මේ ජෝසප් ස්ටිග්ලිට්ස් ලිච්චේ මහත්මයා කිව්වේ. ඔහු මහබැංකුවේ හිටපු උපසභාපතිවරයා. ප්‍රධාන ආර්ථික විශේෂඥයා. උපදේශකයා. ඔහු කියනවා මේ ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් සිස්ටම් එකෙන් අවසාන වෙන්නේ පුද්ගලික අංශය කියනවා අපිට මේක කරන්න බෑ පාඩුයි අලාභයි දැන් මොකද කරන්න කියලා. එතකොට ආණ්ඩුව හිර වෙනවා. ඔහු ඉතා පැහැදිලිව මේක කියලා තියෙනවා. නමුත් ඔහු ගෙන්නලා උපදෙස් අරගෙන ජනවාරි 7 වෙනිදා 8 වෙනිදා දැන් මේ අයව ඉදිරිපත් කරේ පදනම් මත.
ඔව් අපි ආර්ථික විශේෂඥයෙක් නෙමෙයි.
ඔව් ජනතා විමුක්ති පෙරමුණේ අපි අනුමත කරන ආර්ථික විශේෂඥයෙක් නෙමෙයි. ඔබතුමන්ලම අනුමත කරන ඔබතුමන්ලම ආරාධනා කරලා ගෙන්නපු ආර්ථික විශේෂඥයා. මම මේ උපුටා දක්වන්නේ ඔහුම කියන දේ. ඔහුගේ ආර්ථික උපදෙස් පිළිපැදලාද මේ අයව ඉදිරිපත් කළා තියෙන්නේ. එහෙම වුණා නම් මේ යෝජනාව වෙන්න විදියක් නැහැ. ඔහුගේ උපදෙස් අරගෙන ඔබතුමන්ලා වරද්දගත් එක ගැන තමයි දැන් මේ ඊට කලින් ජනවාරි 25 වෙනිදා මේ කියන්නේ. මේ ලිපිය ලියන්නේ ජනවාරි 25 වෙනිදා. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මේ සියලු කරුණු දක්වන්න වෙලාව මදි. එසා ඒ වැදගත් කරුණු කීපයක් විතරක් මතු කරලා පෙන්වන්නම්. මේ ලංකාව පිළිබඳව ලංකාව හොඳ ආර්ථික කලාපයක් ආර්ථික කේන්ද්‍රස්ථානයක් අපිට අවස්ථා තියෙනවා. භූගෝලීය දේශපාලනික වශයෙන් අපේ රට එහෙම ආර්ථික වශයෙන් ඉදිරියට ගන්න පුළුවන් කලාපයක පිහිටලා තියෙන්නේ. නමුත් අපි මේ අවස්ථාව මගහැරලා තියෙනවා. ඒ මගහැරලා තියෙන එකේ ප්‍රතිඵල ජනතාවට භුක්ති විඳින්න වෙලා තියෙනවා. ඒක ඔහු ඉතා පැහැදිලිව කියනවා. ලංකාවේ ඒ වැදගත්කම මතු කරලා ඒ අවස්ථා තියෙනවා කියන එකත් කියලා ඊට පස්සේ කියනවා. එහෙත් ඌමනාවට වැඩියෙන් වෙළඳපළ මත බලාපොරොත්තු තැබීමෙන් හෝ රාජ්‍ය දේපළ මත ආයෝජන හීන කිරීමෙන් මෙසේ කළ නොහැකිය. ඔහු ඉතා පැහැදිලිව අවධාරණය කරලා කියනවා. එහෙත් ඌමනාවට වැඩියෙන් වෙළඳපළ මත බලාපොරොත්තු තැබීමෙන් හෝ රාජ්‍ය දේපළ මත ආයෝජන හීන කිරීමෙන් මෙසේ කළ නොහැකිය. ඉතින් හරි පැහැදිලි. මම මේක සභාගත කරනවා. ගරු නියෝජ්‍ය සභා කතානායකතුමනි මේ උපදේශකවරයාම ඉතා පැහැදිලිව කියලා තියෙනවා ලංකාවේ අද මේ ඇති වෙලා තියෙන තත්ත්වේ. මේ පදනමේ ඉඳලා මේක කරන්න බෑ, අසාර්ථක වෙනවා. දැන් ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ගැන කතා කර අගමැතිතුමා. හැබැයි අපි දන්නවා ටැබ්ලට් එක දෙන්න කලින් මේ ශිෂ්‍යයන්ගේ මූලික වැසිකිලි ටික ලබා දෙන්න. ඉස්කෝල 10,002ක් තියෙනවා මුළු රටේම. ඒ 10,002කින් 518කට විතරයි තවමත් ප්‍රමාණවත් සනීප ආරක්ෂක පහසුකම් තියෙන අපේ රටේ මුළු පාසල් පද්ධතියෙම. 67%කට හරියට වැසිකිලියන්න කැසිකිලියන්න වැසිකිලියක් කැසිකිලියක් නැහැ. ගුරුවරුන්ට පහසුකම නැහැ. ජාත්‍යන්තර පිළිගැනීමට අනුව සම්මතයට අනුව ඉතා පැහැදිලිව කියනවා ළමයි 5 දෙනෙකුට එක වැසිකිලියක් තියෙන්න ඕනි කියලා. ගුරුවරු 10 දෙනෙකුට එක වැසිකිලියක් තියෙන්න ඕනි කියලා. ඒක තමයි ජාත්‍යන්තර පිළිගැනීම. නමුත් 2015 අවසන් වෙනකොටත් අපේ රටේ එකඳු වැසිකිලියක් හෝ කැසිකිලියක් නැති ඉස්කෝල තියෙනවා 74ක්. ටැබ්ලට් එක දෙන්න කලින් ඒ ඉස්කෝල වලට ටොයිලට් එක දෙන්න. ටැබ්ලට් එකට කලින් ඒ ළමයි පය 6ක් තිස්සේ පාසල් දැරියෝ පය 6ක් තිස්සේ තද කරගෙන ඉන්නෝ යන්න වැසිකිලියක් නැතු. ඒකට ඒ වැසිකිලි ටික දෙන්න. ටැබ්ලට් දෙන්න එපා කියන්නේ නැහැ අපි. ටැබ්ලට් දෙන්න. හැබැයි ඊට කලින් ප්‍රමුඛ අවශ්‍යතාවයේ මේ ඉස්කෝල වලට ටොයිලට් එක දෙන්න. ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කළ අධ්‍යාපනය ගැන කතා කරන්න. නමුත් අමාසනාවක තත්ත්වය අපේ රටේ අධ්‍යාපනයේ මේ පාසල් 10,002කින් පාසල් 400ක් තියෙනවා එක ළමයෙක්වත් ඇතුළත් කරගන්නේ නැති. ඇයි? ගුරුවරු නැහැ, පහසුකම් නැහැ, ඉස්කෝල නිකන් බිල්ඩිම තියෙන වැඩක් නැහැ. පාසල් 2000ක් තියෙනවා ළමයි 10 දෙනෙකුට වඩා අඩුවෙන් ඉන්නේ. පාසල් 4000ක් තියෙනවා ළමයි පාසල් 4000ක් තියෙනවා 20ට වඩා අඩුවෙන් ළමයි ඇතුළත් වෙන්නේ පළවෙනි පන්තියට. පළවෙනි පන්තියට එක ළමයෙක්වත් ඇතුළත් නැත්තේ ඉස්කෝල තියෙනවා. පළවෙනි පන්තියට ළමයි 10 දෙනාට වඩා අඩුවෙන් ඇතුළත් වෙන ඉස්කෝල 2000ක් තියෙනවා. ඉස්කෝල 4000ක් තියෙනවා ළමයි 20ක්වත් නැති. මේක තමයි අධ්‍යාපනයේ පාසල්වල තත්ත්වය. එහෙම තියෙද්දි තමයි මේ සුපිරි පාසල් 14ක් පාසල් 26කට ලක්ෂ ගණන් වලින් ඇප්ලිකේෂන් එන්නේ. ඒ සුපිරි පාසල් වලට විතරයි පහසුකම් ටිකක් දීලා තියෙන්නේ. ඒවත් ඇත්තටම ගත්තොත් ආණ්ඩුව දෙන ඒවා නෙමෙයි. පාසල් ගුරුදුගුරු සංගමේ ආදි ශිෂ්‍යයන්ගේ සංගමේ ඒවෙන් තමයි බිල්ඩින් වල තීන්ත ගන්නෙ, ඉස්කෝල හදන්නේ, තෙමෙනකොට වහලට උළුකට දාන්නේ. අද අපේ රටේ හැම ඉස්කෝලෙකම ඒව ඔක්කොම කරන්නේ දෙමව්පියෝ, ආදි ශිෂ්‍යෝ. ඒ මැදිහත් වීම ආණ්ඩුව කරන්නේ නැහැ. මේක තමයි ඇත්තටම තත්ත්වේ. දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ අවුරුදු 4ක් තිස්සේ ඉගෙන ගන්න. ඒ අවුරුදු 4ටම ආණ්ඩුව වේදන් කරන්නේ රුපියල් ලක්ෂ 4යි. ලක්ෂ 25යි. අවුරුදු 4ටම විශ්වවිද්‍යාල එක ශිෂ්‍යයෙකුට වේදන් කරන්නේ රුපියල් ලක්ෂ 25යි. මේක ඇමති කෙනෙක් මාසෙකට ලක්ෂ 25 නාස්ති කරනවා. මේක තමයි අධ්‍යාපනයේ තත්ත්වය. මේවයි වෙනස් කරන්න ඕනේ. මෙහෙම තත්ත්වයක් තියාගෙන දැන් රජය මේ අධ්‍යාපනයට මැදිහත් වීම තව අඩු කරන්න තමයි අලුතෙන් මේ ණය යෝජනා ක්‍රමයක් ගැන කතා කරන්නේ. ඒ ණය වලින් මොකද්ද වෙන්නේ? තවත් ආර්ථිකයේ බංකොලොත් වෙනවා.
ඔය සංකල්පය කොපි කරන ඇමරිකා එක්සත් ජනපදයේ. ඇමරිකා එක්සත් ජනපදෙත් ට්‍රිලියන මිලියන නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ට්‍රිලියන 1.5ක් මේ ණය දීලා අපව වය කරගන්න බැරුව ආර්ථික කඩම් වැටලා තියෙනවා. ට්‍රිලියනවලින්. ඔබතුමන්ලා කොපි කරන්නේ ඇමරිකාවෙන්. හැබැයි ඇමරිකාව විතරක් ට්‍රිලියන 1.5ක් මේ ණය අපව වය කරගන්න බැරුව ආර්ථිකයට ඒක මහා බැරක් වෙලා තියෙනවා. එනිසා ඇත්තටම කරන්න ඕනේ මොකද්ද? අධ්‍යාපනයේ ප්‍රතිපාදන වැඩි කරන්න එපා. දැන් ඔබතුමන්ලා කියවනේ ඕලෙවල් වල ගණන් පාස් නැතිවටත් ඒලෙවල් කරන්න පුළුවන් කියලා. එතකොට මොකද්ද වෙන්නේ? ඒලෙවල් කරන ශිෂ්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. අධ්‍යාපනයේ ළමයිගේ ඒ උසස් පෙළට වාඩි වෙන ළමයිගේ ප්‍රමාණය වැඩි වෙනවා. එහෙමනම් අධ්‍යාපනයේ සඳහා වෙන් කරන ප්‍රතිපාදන වැඩි කරන්න. නමුත් ඔබතුමන්ලා කරලා තියෙන්නේ ගිය වෘත්තට වඩා ප්‍රතිපාදන කප්පාදු කළා. ගිය වෘත්තේ අධ්‍යාපනයේ බිලියන 185.9ක් වෙන් කරා. මේ වෘත්තේක බිලියන 76.9ට අඩු කළා තියෙන්නේ. 140කින් කප්පාදු කළා තියෙන්නේ. එහෙම කප්පාදු කළා නිකන් ටොපියක් දෙනවා ටැබ්ලට් එක. ටොපිය දීලා ඒක සූප්පු කරන්න කියලා අනිත් පැත්තට අධ්‍යාපනයේ ඒ තිබිච්ච ප්‍රතිපාදන කප්පාදු කළා තියෙනවා. GDP එක 6%ක් දෙන්න කියලා ඉල්ලීම තියෙනවා. ඔබතුමන්ලා ටැබ්ලට් එක දීලා ශිෂ්‍යත්ව රවට්ටන්න හදනවා, ගුරු වෘත්ති රවට්ටන්න හදනවා, මේ රටේ ජනතාව රවට්ටන්න හදනවා. එහෙම රවට්ටන්න බෑ. අධ්‍යාපනයේ ප්‍රතිපාදන වැඩි කරන්නේ නැතුව නිකන් ටොපියක් බෙදනවා වගේ ටැබ්ලට් එකක් බෙදලා අධ්‍යාපනයේ නගා සිටවන්න බෑ. ඒ විතරක් නෙමෙයි ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, උසස් අධ්‍යාපනෙත් බිලියන 171 බිලියන 183ට අඩු කළා තියෙනවා. සෞඛ්‍ය බිලියන 174 තිබිච්ච එක 160ට අඩු කළා තියෙනවා. ඉතින් මේක හරි පැහැදිලි. මේ සේවා සඳහා මුදල් වෙන් කිරීම අඩු කරන්නේ කාගේ උමනාවටද? මොන උමනාවටද? ඔබතුමන්ලා හදන්නේ රජය ආණ්ඩුව මේ සේවා සැපයීමෙන් සම්පූර්ණ ඉවත් වෙන්නේ. ඒක තමයි ඔබතුමන්ලාගේ ආර්ථික ප්‍රතිපත්ති වෙලා තියෙන්නේ. ඒ ප්‍රතිපත්තියට අනුව තමයි දැන් ඔබතුමන්ලා ක්‍රමානුකූලව පුද්ගලිකාංශය සම්බන්ධ කරගෙන ටික ටික එතනට තල්ලු වෙන්න හදන්නේ. ඒක තල්ලු වෙනකොට ඔබතුමන්ලට මේ ආර්ථිකය ගෙනියන්න බැරි වෙනවා. ඒ ගෙනියන්න බැරිකම වහගන්න, ඒ අර්බුදය වහගන්න එක එක පැලස්තර දාන්න. ඒ පැලස්තර වලින් තමයි දැන් ගොඩ යන්න හදන්නේ. දැන් ගහන ගුවන්තොටුපළ බද්ද ඩොලර් 50යි. ඒ කියන්නේ රුපියල් 7500ක් වැඩි වෙනවා. අපේ රටේ ජනගහනයේ ලක්ෂ 20ක් ඉන්නේ විදේශ රටවල මැද පෙරදිග වැඩි ප්‍රමාණයක් ඉන්නේ. ඒ වන සල්ලි ටික තමයි අද රටේ ප්‍රධාන ආදායම් වෙලා තියෙන්නේ. තේපොල් රබර් නෑ තමයි. අගමැතිවරයා උදේ කිව්වේ ඇත්ත කතාව, තේපොල් රබර් නෑ. වැඩිපුර සල්ලි එවන්නේ මේ විදේශගත ශ්‍රී ලංකාව හම්බ කරන සල්ලි. හැබැයි ඒ හැම ශ්‍රී ලාංකිකයෙක්ම අපේ රටේ කටුනායක ගුවන්තොටුපළෙන් යනකොට දැන් රුපියල් 7500ක් වැඩිපුර ගෙවන්න වෙනවා. හරිනම් ඒ අයට දෙන්න ඕනේ සහන. ඒ අය පාවිච්චි කරන දුරකතන IDD කෝල් එක. ඒ IDD කෝල් එකටත් ඔබතුමන්ලා ගැහුවා වෙනම IDD ටැක්ස් කියලා එකක්. අත්‍යන්ත දුරකත නැමතුම් බද්ද කියලා එකක්. ඒකට ගහලා තියෙන වැට් එක.
එතකොට ඔබතුමාට දිවහාරයෙන් පස්සෙත් කාලයක් ඉතුරුයි. අපේ කාලේ නම් දැන් හරි.
අසික
ඔබතුමාට එන අවසන් කරන්න හොඳයි. මේ සභාව දිවහාර සඳහා එක දක්වා අපිට වුණා.